නෑ. සත්වයේ ඉන්නවද? කෝප බඩු තියෙනවද? එහෙන් පරිහරණය කරන්න පුළුවන් ඒකේ තියෙනවද මොකවා? නෑ, ඒක චිත්‍රයක් නේද? මේ දැනුත් එහෙමමයි. මේ ඇහැට පේන ටික මේක චිත්‍රයක් මේ තියෙන්නේ. කෙලෙස් වශයෙන් තමයි මේ චිත්‍රය ඇතුලේ අපි ඉන්නේ. ඒ නිසා මේ මිනිස්සු පිංගම් කෝප බඩු මේවා කියලා මේ ඇත්ත වෙලා තියෙනවා. දැන් ඔය චිත්‍රය ඇතුලේ ඉන්න මිනිස්සුයන් වල්ලන්න පුළුවන්ද අපිට? ඈ, එතකොට ඒකේ තියෙන කෝපයක් අරගෙන පිඟානක් අරගෙන පරිහරණය කරන්න පුළුවන් ඉද්ද? දැන් මේ සටහන මෙහෙමම බැයිද අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්? මේ තරමටම ලොකු කරලා ෆොටෝ එකක් ගහලා එල්ලන්න බැයිද? පුළුවන්. දැන් ඒක ඇතුලේ තියෙන මොනවා හරි දෙයක් අපිට පරිහරණය කරන්න ගත්ත හැකිද? බෑ. නමුත් දකින්න බැයිද එහෙන්? පුළුවන්. දකින්න විතරමයි නේද පුළුවන්? වෙන මොනවද කරන්න පුළුවන් ඒකේ? මොකුත්ම බෑ. කිසිම වටිනාකමක් තියනවද ඇහැට පේන ඒ සිද්ධියේ දර්ශනයක මිසක වෙන මොකුත් අපිට කරන්න බෑ. කිසිම වටිනාකමක් ඒකේ නෑ, චිත්‍රය විතරයි. ඒ වගේ මේ ඇහැට මෙහෙම බලනකොට මේ පේනවනම් මේ ඇහැට සාපේක්ෂව චිත්‍රයක් විතරයි මේ තියෙන්නේ. ඒත් එහා කිසිම දෙයක් කරන්න බෑ. පේන්නේ. එතකොට අපිට යම් වෙලාවකදී මේ ඇහැ ගැන, ඇහෙන් දකින රූපය ගැන ඔය මට්ටමට තේරුනොත් වටිනාකම භාගයක් අඩු වෙනවා. ඇයියේ අපිට පේන දේවල් ගන්න කරන්න මුකුත් බෑ. පේන දේ එක්ක තියෙන ගනුදෙනුව මේ පේන එක පමණමයි. අන්න ඒ මට්ටමට ආවහම දිත්තේ දිට්ටමත්තා. දකින දේ දැකීමක් විතරමයි. ආය ෆොටෝ එක විතරමයි. ඒක ඇතුලේ සජීවී බවක් හෝ පුද්ගලයෙක් ඉන්නව හෝ සත්වයෙක් ඉන්නව හෝ මේ ද්‍රව්‍ය කාරණා තියෙනවා කියන කරුණකට යන්නේ. ඊට පස්සේ අපි හැම වෙලාවෙම ෆොටෝ එක ඇතුළට යන්නේ නැතුව, ෆොටෝ එක ඇත්ත වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න එතකොට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්සෘත නොවී ඉන්නවා කියලා කියන්නේ. දැන් මේ පේන අය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා කියන්නේම හැම වෙලාවෙම අපි තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්සෘත වෙන්නේ ඇතුලේ ඉන්නේ. මේ හැම වෙලාවෙම දකින දේ දැකීමක් පමණක් වුණොත් අපි එතකොට ඒකට සම්බන්ධ නැහැ. ඒ චිත්‍රය එක්ක අපේ සම්බන්ධයක් නැහැ. එතකොට ඒක චිත්‍රයක් විතරයි වෙනවා. අනිත් ආයතන වලටත් එහෙමයි. ඊට පස්සේ ඔන්න දැන් මේ පේන එක චිත්‍රයක් නම් දැන් කවුරු හරි මොකක් කර සද්දයක් අපිට ඇහුණා. දැන් ඒ ඇහෙන සද්දය අපිට ඇහෙනවා. ඇහිම විතරමයි සද්දේ එනදී දකින්න බෑ එතකොට අපිට. දැන් ඔකෙදි ගොඩක් දක්ෂ වෙන්න ඕනේ අපි. දැන් මේ කතා කරනකොට මේ ඇහෙන සද්දේට ඒක සෝත විඥාණයෙන් කණෙන් දැනගන්නේ, මේ පේන සතහන චක්කු විඥාණයෙන් ඇහෙන් දැනගන්නේ, ඔය ආයතන දෙකම එකතු කළා තමයි හාමුදුරුවෝ බණ කියනවා කියලා එකක් අපි හදාගෙන තියෙන්නේ. එතකොට අපිට සුතේ සුතමත්තං කියනකොට ඇහිම ඇහිමක් පමණක් වෙන්න නම් ඇහෙන සද්දේ ආරම්භය නිමිති නැති වෙන්න ඕනේ. නිමිති නැහැ කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, නුවණින්. එයා නුවණින් දන්නවා මොනවා හරි සද්දයක් ඇහුනොත් දැන් අපි බලන්න අපි කොච්චර මෝඩද කියලා. ඒ කියන්නේ මොනවා හරි සද්දයක් ඇහුනොත් අපි හිතන්නේ අහපු ඇහෙන දේවල් දකින්න පුළුවන් කියන මෝඩකම හින්දායි කොහෙන්ද සද්දාවේ මොකද්ද සද්දාවේ කියලා බලනවා. දැන් මේ ආපු සද්දේ බලනවා. බලලා ඊට පස්සේ කෝටු කැල්ලක් හරි මොකක් හරි අරගෙන පෙන්වනවා. අහ මේන් බලන්න මෙන්න සද්දේ කියලා ඕන්න සද්දේ කියලා පෙන්වන්න මොකද කෝටු කැල්ල. එනේ මේ කෝටු කැල්ලනේ මේ සද්දේ ඇතිලා තියෙන කියලා වෙන එක. වෙන්නේ වෙන සිද්ධියක් අපි කරන්න වෙන සිද්ධිය. එතකොට අපි දැනගත්තොත් සද්දේ කියන එක අනිදස්සනයි දකින්න බෑ කියන තැනට යනකම් එන්න ඕනේ. මේ පොතේ යම් විදිහකට නම් තියෙන්නේ ඒ තැනටම අපේ මනස ගෙනිච්ච දවසටයි අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ හැම වෙලාවකම දැන් නුවණ කියලා කියන්නේ මේ ආයතන පරිහරණය කරනකොට හොඳට සිහියතු නුවණැතුව පරිහරණය කරන්න ඕනේ. දැන් මේ යමක් මෙහෙම අල්ලනකොට හොඳට නුවණ ගෙනියන්න ඕනේ. දැන් මේ අල්ලන දේ අයිතිම් කේතද? අහුනේ කොතෙන්ටද? දැන් අපි හිතන්නේ මේ පේන පොත යල්ලුවේ කියලානේ. නමුත් මේ අහුවෙච්ච දෙයට පේන දේ චුට්ටක්වත් සම්බන්ධයක් නෑ. එහෙම වුණොත් අතට දැනුණු දේ ගැන අපිට නිමිති නෑ. ඒ කියන්නේ දැන් මේ ඇහෙන් දකින සිද්ධියනේ රූපේ. ඒක රූපය නම් කයට සාපේක්ෂව පොට්ටබ්බයක් තිබිලා තියෙනවා. ගැටුණාම තේරෙනවා. නමුත් ගැටෙන දේ ආපහු ස්පර්ශ කරගන්න හොයාගෙන යන්න බෑ අපිට. ඇයි ඒ දේ අරඹය නිමිති නැති නිසා. ඒ වගේමයි මං කිව්වේ රස ගැන. අර ලුණු රසක් හරි අඹුල් රසක් හරි කිව්වොත් ඒ රසය අපිට හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ඒ අරඹය ඇහෙන් දැක්කින දේ ගැට ගන්න හින්දායි. මේ ආයතනෙන් ආයතනය ගැට නොගැහුනොත් ඉබේමයි අපිට දිත්තේ දිට්ටමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් වෙන්නේ. එතකොට නුවණ එනවා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන එකට ඉබේම. ඇයි දැන් දන්නවා අපි යමක් සිහි කරනකොට සිහි කරන දේ ආපෝ අනිත් ආයතන එකකටවත් අයිති නැහැ කියන එක. මෙන්න මේ ටික තමයි මම උදේ ඉඳන් මතක් කරේ. ඔය ගැන තේරෙනවද කියන එක? රූපායතනේ විතරයි අපිට නිමිති වශයෙන් අහුවෙන්නේ. බොහෝ අනිත් ඒවා තියෙනවා. අපි කියමුකෝ දැන් ගන්ධයක් ඇති වුණොත් රසයක් ඇති වුණොත් ඒ ගන්ධයේ රසයෙන් බඳලා අපි ගන්නවා. එතකොට මේ අපි කියමුකෝ දූර්යම් කියලා. දැන් ඒ ගඳ එනකොටම ඒක ඇහැට පේන්නේ. නමුත් අපි දන්නවා හවල් රස මේකේ තියෙන්නේ කියලා. ඒ වගේ අනිත් ආයතනත් අපි ඒකට බැඳලා තියෙන මේ පහම එකට තියෙන්නේ. වෙන් කරන්න බෑ. ඒකයි දැන් කාම භූමියේදී එක නිමිත්තකට ප්‍රතිසන්දී ගත්තොත් ඇහැකන් දිවනාසය ශරීරය ඔක්කොම ටික හැදෙන්නේ මේ පහම එකට බැඳිලා තියෙන්නේ. ඉතින් විශේෂම දේ තමයි කාම භූමියේදී මේ රූපය තමයි අපිට ගොඩක්ම අහුවෙන්නේ පොට්ටක්. ඒකයි දැන් ජාතියන්ද කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා කියන්නේ. මොකද මේ රූපය හරහා තියෙන අවබෝධයෙන් ඇහැට පෙනෙන රූපය හරහා තියෙන අවබෝධයෙන් තමයි මේක ගැලවෙන්න තියෙන්නේ ගොඩක්. දැන් අපි කියමු සද්දයක් ඇහෙනවා නම් වාහනයක් කියලා බස් එකක් කියනකොටම අපිට චිත්‍රයක් හිතට පේනවා. අපි ඇහෙන සද්දේ වෙනම එකක්, අර හිතට දැනෙන රූප සටහන වෙනම එකක්. නමුත් මේ දෙකම එකට කළාමයි අපිට බස් එකක සද්දේ අහගන්න පුළුවන්. එතකොට මේ බස් එකේ සද්දේ තියෙන තැනට යන්න පුළුවන්. දැන් අපි අනිත්‍ය බලනවා කියලා කරන්න ඕනේ දේ මෙන්න මේකයි. අපි දැනගත්තත් නොදැනගත්තත් හටගත් දේවල් නැති වෙනවා කියන එක ධර්මතාවයක්. අනිත්‍ය වෙනවා කියන එක අනිත්‍ය නොවෙන්නේ මේ නිත්‍ය ස්වභාවයේ හිටින්නේ මේ ආයතනයන්ගේ ලක්ෂණ නොදන්න අවිද්‍යාව නිසා අපි ඇති කරගන්න සංකාරයන්ගේ නිමිති වල. දැන් සද්දයක් ඇහෙනකොට අපිට බස් එක කියලා සිහි වෙනකොට අපිට ක්ෂණිකව තේරුම් කරගන්න පුළුවන් නම් දැන් බස් එක කියලා අපිට ඇඳෙන චිත්‍රය හිතට සිහි වෙන පහසටහන මේක මනෝවිඤ්ඤාණයයි ඇහෙන සද්දේ සෝත විඤ්ඤාණයයි කියලා මේ ඇහෙන සද්දේ අතහැරෙන්නේ ඉබේමයි. මොකද ඇහෙන සද්දයට රැඳෙන්න වෙන තැනක් නැහැ. අපි අර මනෝමයෙන් හදාගන්න සටහනට තමයි ආපහු ඒ සද්දය කියන එක හොයාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් කරන්න ඕනේ දේ තමයි ආයතනයෙන් ආයතනය එකට සම්බන්ධ නොවන විදිහට මේ ජීවත් වෙන්නේ. ඒක ජීවත් වෙන්න නම් ආයතන ගැන අපි හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ, දැනගන්න ඕනේ. මේ එහෙම දැනගත්තාම අපිට කිසිම වෙලාවක පුළුවන් කමක් නැහැ පෙනෙන දේ අල්ලන්න. අර මං කිව්වේ මේ අපිට මේකේ තියෙන රළුකම තේරෙන්නේ නැහැ. මිරිඟුව පේනකොට ජලයේ තියෙන්නේ කියලා හිතාගෙන තිරසංගත සතෙක් ඒ ඔසි දුවනවා නම් ඒකයි. මේ ඉදිරියෙන් පේන දේ ගන්න අත දාන අපි අතර වෙනසක් නැහැ. දෙකම තියෙන්නේ එකම විදිහට රැවටිල්ලක. මොකද චක්කු විඥානේ විඤ්ඤාය වෙන දේ කාය විඥානේනොත් විඤ්ඤාය උන හැකි කියන එකයි මේ පේන දේ මෙහෙම අල්ලනවා කියන එක තියෙන්නේ. හැබැයි ති මේ දෙහිම කරන්න පුළුවන් නුවණින්. දැන් අපි කියමු රහත් වුණොත් එතකොට පේන දේ අල්ලන්න බැරිද කියලා ප්‍රශ්නයක් ගියේ අපිට නේ. පුළුවන්. ඒ කියන්නේ එයා රැවටිලානේ. දැන් අපි රැවටීම මත මේ පේන දේම යල්ලුවේ කියන අදහසෙන්. දැන් පේන දේ අනිකක් අහුවන දේ අනිකක් කියන මේ නුවණ ඇතුව අපි මේක කළොත් ආපහු එතකොට තියෙන තණ්හාවට ඉඩ නැහැ. හොයාගෙන යන්න බෑ. මං කිව්වේ දැන් ලුණු ටිකක් මදි වුණොත් පිඟානට අපිට අද ගිහිල්ලා ලුණු ටිකක් ආපහු දාගන්න පුළුවන්. ආපහු අපේ කැමැත්තට ආයතනේ ආපහු උපදවා ගන්න පුළුවන්. මේ තණ්හාව තිබුණොත් වෙන්නේ ආයත ආයතන උපදවා ගන්න එක. උපදවා ගන්න පුළුවන්. නිමිති නැති වුණොත් වෙන්නේ මොකද්ද? ඒ ආයතනේ ආපහු උපදවා ගන්න බෑ අපිට. දැන් ඇහැට පේන රූපයේ පිරිසිඳ දැක්කොත් අර සුදු පාටට කැට පේන එක ඒක රූපේ වුණොත් දිවට දැනෙන රසයට අපි නම් කරනවා ලුණු කියලා. ලුණු වලට අපිට පහසටහනක් හිටින්නේ. හැබැයි මම මේ කිව්වේ හොඳට මතක තියාගන්න ඕනේ මේ ආයතන මේ මට්ටමට අරගෙන යන මේ සිද්ධිය කාම ලෝකෙට සාධාරණ නැහැ. කාම ලෝකයේ පවතින්නේ මේ ආයතන ගැට ගැහිම තුල. පේන දේ අල්ලන්න පුළුවන් කියන තැන තිබුණ නැත්තම් කාම ලෝකෙ ජීවත් වෙන්න බෑ. කාම ලෝකෙ තියෙන්නෙම මූලිකම එක. පේන දේ අල්ලන්න පුළුවන්, අල්ලන දේ පේනවා, ඇහෙන දේ බලන්න පුළුවන්, බලන දේ ඇහෙනවා කියලා මේ ආයතන එකින් එකට සම්බන්ධ කරන මේ මානසික මට්ටම තමයි කාම ලෝකේ පැවැත්ම තියෙන්නේ. ඉතින් කාම ලෝකයේ තුල සතර පාය දුක ජරා මරණ දුක මේ ආදීනව ටික දකින නිසා දන්න නිසා ඉතින් මේකෙන් ඈතර වීම වටිනවා. එහෙම ඈතර වෙන්න නම් තියෙන වෙන මුකුත් නෙමෙයි කාම ලෝකයට ආපහු එන්න තියෙන හේතුව නැති වෙන විදිහට කටයුතු කරන එක. ඒක එන්න තියෙන හේතුව තමයි ආයතනයේ එක තියෙන සම්බන්ධය තව ආයතනයකට ඉඩ ඉතුරු නොකරන එක. අර වැටිලා ඉන්න මිනිසයාට නැගිටින්න අත්වලක් නොදෙන එක තමයි කරන්න ඕනේ. එහෙම දුන්නොත් අනිවාර්යෙන් එයා නැගිටිනවා. ඉතින් කොහොමද දැන් අපි ඒක තේරුම් ගන්න? ඕගලන්ට තේරුම් ප්‍රමාණය කොහොමද දෙන්නේ? දැන් අපි භාවනා කරනකොට අහලා ඇති ওই චතු දාතු අවත්තන කමට අහන වගේ ගොඩක් දෙනෙක් දැන් මේ අඩි තියෙනකොට පටවි කියලා නිකන් හිතනවා. මේ හිතන ඒවා ලොකු අර්ථයක් තියෙනවා. ඒක දැනගෙන කළාම හරියටම හරි. නොදැනකලොත් ඉතින් ඒක තේරුමක් නැහැ. ඇයි මේ පටවි කියලා මෙයා හිතන්නේ? එයා දන්නවා කයට යමක් ගැටෙනව නම් ගැටෙන්නේ පොට්ටබ්බ ධාතුව, පටවි ධාතුව. මේ අඩිය තියෙන වාරයක් ගන්න එයා පටවි කියන එකෙන් කියනවා මේ අඩිය තියෙන එකට පෙනෙන දේ සම්බන්ධයක් නැහැ කියන එක කියනවා එයා. නැත්තම් දැන් අපි මේ පේන බිමයි අඩිය තියන්නේ කියන එකෙන් හිතන්නේ. පේන දේ අනිකක් අපිට කයට හැපෙන්නේ මෙන්න මෙහෙම තනකුයි කියන එක ගැන නුවණ තිබුණොත් තමයි ඒකයි මම කිව්වේ. කය ගැන දැනගත්තොත් තමයි කායानुපස්සනාව වඩන්න පුළුවන්. ඉස්සෙල්ලා රූපය ගැන දැනගන්න ඕනේ කායानुපස්සනාව වඩන්න ඕනේ කෙනා රූපය කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. රූපය ගැන දන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ කායानुපස්සනාව වඩන්න. මේ එතනදී පොට්ටබ්බායතනේ කයට ගැටෙන දේ විතරමයි මහ භූත. අනිත් හැම එකක්ම හැම රූපයක්ම අනිත් රූප නමේම අපි කලේ රූප 10යි අද. අනිත් රූප නමේම උපාදාය රූප. ගාට හොඳට මතක තියෙන්න ඕනේ උපාදාය රූප හැම එකකටම හිත සම්බන්ධයි. මම අර ගියසරේ මතක කරපු ටික ආපහු ටිකක් මතක් කරනනම් අර උපාදාය රූප සහ මහා භූත රූපයන් ගැන හඳුනා ගන්න මං කිව්වේ. දැන් මේ උපාදාය කියලා කියන්නේ අසුරු කරගෙන පවතිනවා කියන එක. සතර මහා ධාතුන් නිසා සතර මහා ධාතුන් අසුරු කරගෙන පවතින රූපවලට කියනවා උපාදාය රූප කියලා. එතකොට මේ උපාදාය රූපයන්ගේ ස්වභාවය තමයි පඨවි ආපෝ තේජෝ වායු නිසාම අපිට පෙනෙ හිරිනවා. නමුත් පඨවි ආපෝ තේජෝ වායු නෙමෙයි. ඒක තමයි මම අර ගියසරේ කතා කළේ. අපි වැලි ටිකක් ගෙනල්ලා දැම්මොත් ට්‍රැක්ටර් එකෙන් වැලි ටිකක් ගෙනල්ලා ඒක දැවුවොත් දැන් වැලි කැට තියෙන්නේ මේ වැලි කැටේ දන්නේ අනිත් වැලි කැටේ, අනිත් වැලි කැටේ දන්නේ අනිත් වැලි කැටේ. ওই විදිහට මේ වැලි කැට ටික අවකාශ ධාතුවේ අවරාගෙන රාශි වුණාම ඒ දිහා අපි බලනකොට අපිට වැලි ගොඩක් වගේ පෙනේ, කන්දක් වගේ පෙනේ. නමුත් මෙතන තියෙන යථාභූත ස්වභාවය කියන්නේ ඇත්තටම ඇතිහැටි නුවණින් බැලුවොත් ඒක නුවණට විතරයි පේන්නේ. වැලි කැට ටිකකුයි අවකාශ ධාතුවයි තියෙන්නේ. එහෙම තියෙන තැනක අපිට වැලි ගොඩක් පේනවා නම් මේ වැලි ගොඩක් හැටියට, වැලි කන්දක් හැටියට පෙනෙන සටහනට තමයි හැම වෙලෙම උපාදාය රූපේ කියන්නේ. උපාදාය රූපේ දැන් වැලි කැට ටික උපාදාය කරගෙන වැලි කැට ටික නිසා තමයි අපිට මේ වැලි ගොඩක් හැටියට කන්දක් හැටියට පේන්නේ. වැලි කැට ටික උතුන නොවුනේ නම් කවදාවත් අපිට වැලි ගොඩක් පේනේද? පේන්නේ නැහැ. වැලි කැට නැතුව වැලි ගොඩක් විතරක් කවදාවත් තියෙන්න පුළුවන්ද? බෑ. එතකොට අපි වැලි කැට වලට හිත තියලා බැලුවොත් මෙතන වැලි කැට 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 තියෙන්නේ, අවකාශ ධාතුවක් තියෙන්නේ කියලා බැලුවොත් තමයි තේරෙන්නේ මේ කන්දක් කියන එක පෙනෙන්නේ හිතට නේද කියන එක. ඒ කියන්නේ වැලි කැට වලටත් අයිති නැත්තම්, අහසටත් අයිති නැත්තම් මේ කන්ද අයිති වෙන්න වෙන්නේ කොහටද? ගොඩ මනසට. නමුත් ලෝක ස්වභාවය තමයි හිත ගැන දන්නේ. ඒ කියන්නේ මේ හිතටයි මෙහෙම හැඩයක් පේන්නේ කියලා දන්නේ. අපි හිතන්නේ වැලි ගොඩක් තියෙන නිසායි වැලි ගොඩක් අපිට පේන්නේ. වැලි කන්දක් වැලි ගොඩක් බාහිර තියෙන හින්දා අපිට වැලි ගොඩක් පේන්නේ කියලා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ කියන්නේ උපාදාය රූපය මතයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ තමයි ආයතනෙ බැඳලා. දැන් ගාවට තියෙන පුදුම දේ තමයි මේ ආයතනයන් ඒ ආයතනෙ මේ ආයතනෙට බඳින්න පුළුවන්. දැන් මේ තියෙන දෙයමයි පේන්නේ කියලා කළාම ඒ ආයතනෙ තුලම අපි තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා නම් මෙහෙම දැන් අපි ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි කියනකොට අපි දැනගන්න ඕනේ වැලි කැට ටිකයි අවකාශ ධාතුවයි තියෙන තැන අපිට වැලි ගොඩක් හැටියට පේනවා මිසක. එහෙම නැතුව වැලි ගොඩක් තියෙන හින්දා වැලි ගොඩක් පේනවා නෙමෙයි. උන් ඔය විදිහට හිත තියලා බැලුවාමයි අපිට හොඳට තේරෙන්නේ පේන දේ පෙනීමක් විතරයි. එතකොට ඉබේමයි නුවණ එන්නේ අපිට පේන දේ අල්ලන්න බෑ කියන එකට නුවණ එනවා ඉබේම. ඇයි වැලි ගොඩක් හැටියට පේනවා? අපිට නුවණ තියෙනවා වැලි කැට ටිකයි අවකාශ ධාතුවේ තියෙන තැනක වැලි ගොඩක් පේනවා. එතකොට අපි අල්ලන්න ගියොත් අපි දන්නවා මට වැලි කැට ටිකක් අහුවේ, නමුත් වැලි ගොඩ අහුවෙන්නේ නැහැ කවදාවත්. අපිට විශාල වැලි කන්දක් පේන්න පුළුවන්. අත දැම්මුත් වැලි කඳ අහුවේද අපිට? වැලි ගොඩම නෑ. ඒ අහුවෙන ප්‍රමාණය තියෙන වැලි කැට ටිකක් අහුවේ මිසක අර වැලි ගොඩම අපිට පේන සිද්ධිය කවදාවත් අහුවෙන්නේ නෑ. කවදාවත් අල්ලන්න බෑ. එතකොට ඒක පෙනීම මාත්‍රයක් විතරයි අපිට. ඒ වගේ එතකොට උපාදාය රූපයට මම කිව්වේ හිත සම්බන්ධයි කියලා. මහ භූතයි හිතයි කියන දෙකම සම්බන්ධ වෙලා තමයි අපිට මේ වැලි ගොඩක් පේන්නේ. වැලි කැට ටික නොතිබුණා නම් ඒත් මෙහෙම හැඩයක් පේන්න බෑ. හිත නොතිබුණා නම් ඒත් මෙහෙම හැඩයක් පේන්න බෑ. එතකොට වැලි කැටයි හිතයි කියන දෙකම සම්බන්ධ වෙලා තමයි අපිට මෙහෙම කන්දක් වගේ ගොඩක් වගේ සටහනක් පේන්නේ. මෙතනදී ඒ උපමාවෙන් මම කිව්වේ හැම වෙලාවෙම අර වැලි කැට ටික අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙනවා වගේ මේ ලෝකේ හැම තැනම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහ ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන්නේ. එහෙම සතර මහ ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙනකොට ඒ දිහා මෙහෙම බලනකොට අපිට හැඩතලයක් පේනවා. වැලි කැට ටික අවකාශ ධාතුවේ තියෙනකොට අපිට හැඩතලයක් පේනවා. හිතට වැලි ගොඩක් කන්දක් එක දිගට පේන්න පුළුවන්, හතරස්ව වෙන්න පුළුවන්, රවුම් වෙන්න පුළුවන් පේනවා වගේ සතර මහ ධාතු අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන තැනක් එහෙම ඇහෙන් බැලුවොත් අපිට හැඩයක් පේනවා. මේ පේන ඇහැ හරහා පේන මේ හැඩතලයට තමයි අපි උපාදාය රූපේ වර්ණ රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපය මෙහෙම පෙනී හිටින්නේ මෙතන අර වැලි ගොඩ පෙනී හිටින වැලි කැට තිබුණ නිසා වගේ, මෙතන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහ ධාතු තිබුණු නිසායි මෙහෙම අපිට පේන්නේ. එතකොට අපි මේ අනුසාරයෙන් දැනගන්න ඕනේ පේන්නේ මෙන්න මේ වර්ණ සටහන හැඩ සටහන, නමුත් තියෙන්නේ මෙන්න මේ දේ. එතකොට දන්නවා මේ පේන දේ අල්ලන්න බෑ කියලා. ඔය විදිහටම මේ ආයතන ටික වෙන් කරගන්න ආයතනයන්ගේ ආයතන ලක්ෂණ ටික ඉස්සෙල්ල හොඳට හුරු කරන්න. එතකොට ඒකයි දැන් ස්කන්ධ කියලා කියන්නේ. ස්කන්ධ ධාතු ආයතන කියලා කියනකොට ස්කන්ධ කියලා කියන්නේ සමූහයක් රාශියක් ගොඩක් කියන අර්ථයෙන් තමයි ස්කන්ධ කියලා කියන්නේ. ආයතන කියලා කියන්නේ නැවත නැවත චිත්තචෛසික ධර්මයන් උපද්දන අර්ථයෙන්. ආයතනයක් කියලා කියන්නේ යමක් පවත්වගෙන යනවා. තහම් පෙනෙන දැන් අයදානත්තු ආයතනත්තු ආකාරත්තු ආයතනත්තු කියලා කියන්නේ ස්වර්ණාකර රතනාකර වගේ දේවල් වලින් නැවත නැවත වස්තු උපද්දන නිසා ඒවට ආයතන කියනවා. ඒ වගේ මේ චිත්තචෛසික ධර්ම නැවත නැවත උපද්දන නිසා ඇහැට ආයතනයක් රූපයට ආයතනයක් කනට ආයතනයක් සද්දයට ආයතනයක් කියලා කියනවා. එතකොට මෙන්න මේ ආයතනයන්ගේ ආයතන ලක්ෂණ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ ටික තේරුම් කරගන්න ඕනේ. ඉතින් ඒක අපිට මෙහෙම කියලා දෙන්න පුළුවන් කෙනා කෙනාම හිතින් තීරණය කරන්න ඕනේ. මේ රූප හඳුන ගන්නකොට භාවනා කරනවා කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි. මේ ඒ තම තමන් සිහි කරන දැනගන්න ආකාරයේ මතයි තම තමන්ටම ඒ කාරණාවල අවබෝධය ලැබෙන්නේ. ඉස්සෙල්ලාම රූපේ කියන්නේ මොකද්ද? වර්ණ රූපය නිල් පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ මදටිය පාට හෝ පේනවා නම් යම් වර්ණ සටහනක් හැඩ සටහනක් පේනවා නම් මෙන්න මේකයි රූප ආයතනය කියන්නේ. එතකොට ඒ රූපය පෙනෙනවා විතරමයි. ඒකෙන් දුකක් විඳින්නත් බෑ සැපක් විඳින්නත් බෑ අල්ලන්නත් බෑ. සීතක් දැනෙන්නෙත් නෑ උෂ්ණයක් දැනෙන්නෙත් නෑ සීත නැති කරන්නෙත් නෑ උෂ්ණ නැති කරන්නෙත් නෑ බඩගින්නක් එන්නෙත් නෑ පිපාසයක් එන්නෙත් නෑ ඒව නැති කරන්නත් බෑ. මෙන්න මේ විදිහට දැනගන්න වෙනවා රූපය කියන එක. ඒ කියන්නේ ගහලා බිත්තිය කෙල්ලපු රූපයකට මොනම දෙයක්වත් කරන්න බෑනේ අපිට. ඒ ටික තමයි මේ ඇහෙන් කරන්නේ රූප පෙනෙන රූපයක් විතරමයි. ඊට පස්සේ සද්දය කියන එක ඇසීම් මාත්‍රයක් විතරමයි. ඒකට ආයේ වෙන කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම වුණොත් බැනුම් කෙනාට ආපහු බයින්ද බෑ. ඇයි ඒ? බැනුම් කෙනා දන්නේ නැහැනේ. දැන් මේ පේන දේ රූප ආයතනේ වුණොත් ඒක වෙනම සිද්ධියක් වුණොත් කනට ඇහෙන සද්දේ වෙනම එකක් වුණොත් දැන් අපිට බැන්න කෙනා කවුද? බැන්න කෙනෙක් හොයන්න නැති වෙනවා. මට ඕකට අර මතක් වුණා මේක දෙච්චර ගැඹුරට නම් හිතන්න නැතිද යෝ ඉස්සර පුඩි තේරෙවිදලා. මේ කල්පතුම මතක් කරලා තියෙනවා මේ එක රජ කෙනෙක් මුවදඩේ මේ ගිහිල්ලා දැන් මුවෙක් පිටුපස්සේ පන්නගෙන යනවලු. ඉතින් ගොඩාක් දුර දුවලා මේ රජුරවන්ට ඉස්සරලා මුවා දුවලා දෙමන් සන්ධියකේ මුවා එක පැත්තකට ගියා. දැන් රජුරවන්ට හොයාගන්න බෑ මුවා කොහටද ගියේ කියලා. ඔය දෙමන් සන්ධියේ පෙනෙන තැන හරියටම තාපස කෙනෙක් ඉන්නවා භාවනා කර කර. දැස දෙමේ තාපස ගාවට ඇවිල්ලා රජ්ජුරුව අහනවා මේ තාපසතුමනි මේ අර දැන් ආපු මුවා ගියේ කොයි පාරෙන්ද කොයි පැත්තෙන්ද? දැන් තාපසතුමා කල්පනා කරන දැන් මුවා ගිය පැත්ත දැන් කිව්වේ නැත්තම් මරණා කිව්වා. දැන් නොකියුවොත් මරුන් කණ්ඩ වෙනවා Tamanට. මුවා ගිය පැත්ත කිව්වොත් සතා මැරෙනවා. නොකියුවොත් Taman මැරෙනවා. වැරදියට කිව්වොත් ಗುಣධම් මැරෙනවා. දැන් වැරදි පාර පෙන්නුවොත් ಗುಣධම් නැති වෙනවා. හරි පාර කිව්වොත් සතා මැරෙනවා. නොකිය හිටියොත් තමන්ට වැටෙන්න වෙනවා. දැන් මේ තාපසතුමා කල්පනා කරලා දැන් මේ වැරදි තුනෙන් එකක්වත් නොවෙන්න උත්තරයක් දෙනවා. ඒ දෙන උත්තරේ තමයි මොකද්ද, මේ පේන තැනට කියන්න බෑ, කියන තැනට පේන්නේ නැහැ කිව්වා. එච්චර රජුත් කල්පනා කරුවා, යහමඳුරෝ යමක් දැක්කනම් දැකපු එකට කියන්න බැයි නා. කියන්න පුළුවන් තැනින් දැක්කේ නැත්තම් කොහොමද මම රජුරන්ට කියන්නේ කියලා අහනවා. කතා කරන්න පුළුවන් තැනින් දැක්කේ නැත්තම් මේ දැන් කතා කරන්න පුළුවන් තැනට පෙවුන්නේ නැහනේ. දැන් මේ මොවා ගිය තැන පෙවුණු තැනට කතා කරන්න බෑ. ඉතින් දැන් කොහොමද කියන්නේ? ඉතින් රජු රුක් කල්පනා කරලා ගියා මෙයන්ට. ඒ වගේ ඉතින් මට හිතුනේ කොහොම වුණත් අපිට මොකද කරන්නේ? ඕක තමයි ඔක ඇත්ත. දැන් පේන දෙයට අපිට කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් දෙන්න පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට පේන දෙයට ඇහෙන්නේ නැහැ. ඇහෙන දේ පේන්නේ නැහැ. මේ එහෙම වුණත් අපි කොහොමද සද්දේ ආපු තැනට ආපහු ප්‍රතික්‍රියාව දක්වන්නේ? දක්වන්න ක්‍රමයක් නැති වෙනවා නේද? දැන් ඉතින් අහන්න තියෙන දේවල් මට ඉතින් ওই තේරෙන ටික තමයි මම ඔය කියන්නේ. ඊට පස්සේ දැන් අපි දවල් නම් විස්තර කළේ නැහැ. උදේ නම් ඇහැ කන දිවනාසය ශරීරය කියන එක. හැබැයි එතෙන්දී අපි නුවණින් දැනගන්න ඕනේ ඇහැ කියන එකේ මූලික ලක්ෂණය කිව්වා අපි. මොකද ඇහැ අනිදර්ශනයි. ඇහැ කියන එක කවදාවත් දකින්න බෑ, දකින්න බැරි එකක්. මේ බුදුදහමේ බුදුහාමුදුරුව පෙන්වලා තියෙන තැනටම අපි යම් දවසක මනස ගෙනිච්ච දවසටයි අපි රූපය පිරිසිඳ දැක්කා කියලා කියන්නේ. එතකොට ඇහැ අපිට ඇහැ අල්ලන්න පුළුවන් වෙන තාක්, ඇහැ අත ගන්න පුළුවන් වෙන තාක්, ඇහැ දකින්න පුළුවන් වෙන තාක්, ඇහැ සීකරන්න පුළුවන් වෙන තාක් ඇහැට තණ්හාව නැති කරන්න බෑ. ඇයි ඇහැ දකින්න බෑ කියලා කිව්වේ? දැන් අපි මේ විදිහට ටිකක් දෙපැත්ත මාරු කරලා බලමු. දැන් ඇහැ දකින්න බෑ කිව්වේ ඇයි? අපිට අපේ ඇහැ පේනවද? ඇහෙන් අනිද්දයක් බලන්න පුළුවන්, ඇහැට ඇහැ පේනවද? පේන්නේ නැහැ. එහෙනම් අතීතයේදීත් ඇහැට ඇහැ පෙන්ලා නැහනේ. අනාගතයේදීත් ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඔන්න දැන් ඇහැට හැපෙන්නේ. එහෙනම් ඇහෙන් ඇහැ බලන්න පුළුවන්ද? ඇහෙන් ඇහක් බලන්න පුළුවන්ද? ඈ හරි, රූපය ඇහැ නෙමෙයිනේ. ඇහෙන් ඇහැ බලන්න පුළුවන්ද? දැන් මං අහන ප්‍රශ්නේ ඒකයි. බෑ. ඇයි? අපි කිව්වා ඇහැෙන් බලන්න පුළුවන් මොකද්ද? රූප විතරයි. ඇහැට පේන්නේ රූප විතරයි. රූපේ ආධ්‍යාත්මිකද බාහිරද? රූපේ බාහිරයි. ඇහෙන් බලන්න පුළුවන් බාහිර රූපයක් විතරමමනේ. හොඳයි, එහෙනම් ඇහැට ඇහැ බලන්න පුළුවන්ද? ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඇහෙන් ඇස් බලන්න පුළුවන්ද? බෑ. අපි බලන රූප බලන්න පුළුවන්. ඒ රූප වලට නම් දානවා අපි මේ ඇස් දෙක, මේ පොත, මේ කබඩ් එක කියලා රූප නම් දාගන්නවා. නමුත් ඒක රූප. හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට ඒ රූපේ දැන් ඒකයි අපිට බිත්තියක වුණත් රූපයක් ඇඳලා මේ ඇස් කියලා නම් කරන්න වෙයිද ඒකේ? අපිට මේ පේන විදිහම රූපයක් ඇඳලා ඒකට නම් කරන්න පුළුවන් ඇස් කියලා. ඒ වුණාට ඒකෙන් ඇහෙන් වෙන කෘත්‍යයක් වෙනවද? නැහැ. මේ පේන ඇහ කියලා පේන එකත් රූපයක් විතරයි. ඒකෙන් ඇහෙන් වෙන කෘත්‍ය වෙන්නේ නැහැ මට. ඇහ කියන එකේ කෘත්‍ය හැම වෙලාවෙම බාහිරෙන් දකින්න එපා. මේ පැත්තෙන් තියෙන යමක් පෙන්වන කෘත්‍ය තම කෘත්‍යයටයි. යමක් පෙන්වන ගතියටයි ඇහ කියන්නේ. ඒ ඇහ දකින්න බෑ අපිට. කිසිම වෙලාවක. අපි දැක්කොත් හොඳට දැන් මේ ඇහ දකිනකොටත් අපි නුවණ ගෙනියනවා මේ ඇහැට පේන රූපය. එහෙම තිබ්බහම උන අපිට ඇහැ දකින්න බෑ. පත්‍රයක කඩදාසියක තිබුණොත් ඒකත් දකිනව මොකද්ද? රූපය. ඊට පස්සේ සද්දයක් ඇහුණොත් ඇහැ කියන සද්දය ඇහුණොත් ඔන්නේ ඒ ඇහෙන සද්දයට අයිති රූපයක් නෑ. ඒ සද්දයත් එක්ක අපිට හිතට සිහි වුණොත් ඇස් දෙකක්. දැන් අපි දන්නවා මොකද්ද මේ මනෝ රූපය. ඇහෙන් දැකපු එක හිතෙන් සිහි කරගෙන මේ ඉන්නේ. රූපායතනෙ හිතෙන් සිහි කරලා දැන් මේ තියෙන්නේ. ඒක හඳුනාගත්තාම රූපායතනෙ හිතෙන් සිහි කිරීමත් ඇහෙද? නැහැ. එහෙම වුණොත් එයාට ඇහැ කියන එක හම්බ වෙන්නේ නැති තැනකට යනකම් යනවා. ඒතරට අපිට හිතෙන්න පුළුවන් අපිට අපේ ඇහැ අත ගන්න පුළුවන් කියලා නේද? අල්ලන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. එතකොට අපි දන්නවා කයට ගැටෙන්නේ මොකද්ද? කයට ගැටෙන්නේ සද්දෙ මොම්මෝ. එහෙමද? කනට නෙමෙයි කයට මං අහන්නේ. එතකොට කයයි පොට්ටබ්බයයි දෙක අහුවෙලා තියෙනවා මිසක පොට්ටබ්බය කියන්නේ ඇහෙද? නෑ. එහෙනම් දැන් මේ ඇහැ අහුවෙලාද? අහුවෙලා තියෙන මොකද්ද? කයට පොට්ටබ්බය පටවිය පොට්ටබ්බ ආයතනේ ආධ්‍යාත්මිකද බාහිරද? බාහිරයි. බාහිර පොට්ටබ්බ ආයතනයේ තියෙන්න පුළුවන් ද අපේ ඇහැ? බාහිර පොට්ටබ්බ ආයතනයේ අපේ ඇහැ තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් මේ ඇල්ලුවොත් කයට සාපේක්ෂව කයයි පොට්ටබ්බයයි නේද තියෙන්නේ? මේ කය ඇඟිලි ටික කය නම් මේ අහුවෙලා තියෙන්නේ බාහිර පොට්ටබ්බයනේ වෙන්නේ. ඇහැ අහුවෙලා නැහැ එහෙනම් නේද? තේරෙන්නේ නැහැ. අමුතු බණක් කියන කියන්නේ. ඕකට මම කිව්වේ තව ටිකක් ඕන නම් ඇල්පෙනිත්තක් වගේ එකක් අරගෙන දැන් මේ කයට ඇන්නොත් අපිට දැනෙන වේදනාවක් එනවනේ. ඒ වේදනාව කයට නෙදැන්නේ. කයට දැනෙන වේදනාවට කියන්නේ මොකද? කාය විඥානයෙන් දැනගන්න පුළුවන්. මේ ඇහැට ඇල්පෙනත් එකකින් යන්නවා. අපිට දැනෙන වේදනාව කයට නෙදැන්නේ. උපදින්නේ කාය විඥානයනේ. එහෙනම් කෝ ඇහැ? ඇහැට ඇනිලා ඇන්න නම් උපදින්නේ චක්කු විඥානය. ඇහි ගැටුණා නම්. ඇහැට ගැටුණාම කාය විඥානය උපදිනවද? උපදිනවද? ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? කයට ගැටුණාම උපදින්න ඕනේ විඥානය මොකද්ද? කාය විඥානය. ඇහැට යමක් ගැටුණාම උපදින විඥානය මොකද්ද? චක්කු විඥානය. කයට ගැටිල්ල චක්කු විඥානය උපදින්න පුළුවන්ද? බෑ. ඇහැට ගැටිලා කාය විඥානය උපදින්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් ඇල්පෙනෙත් එකකින් යන්නොත් මෙහෙම උපදින විඥානය මොකද්ද? කාය විඥානය. එහෙනම් යනිලා තියෙන්නේ කයට මිසක ඇහැට නෙමෙයිනේ. පිළිගන්න එනවා අපිට. එහෙනම් කෝ ඇහැ? ඔන්න ඔතෙන්ට අහවන් තමයි බුදුදහම ගැඹුරු කියන මේ අභිධර්මයේ ඇහැ කියන එක කියන්නේ යම් රූපයක් පෙනෙන අවස්ථාවට පෙනෙන ගතියට ඇහැ කියන්නේ. චක්කු ධාතු කියන්නේ ඒක ස්වභාවයක්, පෙනෙන ස්වභාවයයි චක්කු කියන්නේ. එතෙක් තියෙනව නෙමෙයි. දැන් අපි හිතාගින්නේ රස දැනෙන දිව තියෙනවා කියලානේ නේද? මං කියන්නේ ඇල්පෙනිටක් අරගෙන මේ දිවේ ඕනම තැනකට ඇනලා බලන්න. ඇන්නොත් උපදින විඥානේ මොකද්ද? කාය විඥානේ. දිවට ගැටිලා කාය විඥානේ උපදින්න පුළුවන්ද? දිවට ගැටිලා කාය විඥානේ උපදිනවද? දිවට ගැටුනොත් දිවත් රස නිසා උපදින ජීවහා විඥානේ. කයට යමක් ගැටිලා කාය විඤ්ඤා කයට ගැටුනොත් උපදින්නේ කාය විඤ්ඤාණය මිසක ජීවහා විඤ්ඤාණය නෙමෙයිනේ නේද? දැන් ඇල්පෙනෙත් එකින් මේ අපි දිවයි කියන එකට ඇන්නොත් ඇතිවෙන වේදනාව කාය විඤ්ඤාණයෙන් විඤ්ඤායයි මිසක ඒ වේදනාවේ අඹුල් රසත් පිට රස දැනෙන්නේ නැහැ නේ අපිට නේද? දැනෙනවද? කයට ගැටුනම තියෙන සැප දුක් දෙක ලැබෙන එක. එතකොට ඒ කය හින්දා මිසක එහෙම උනේ මේ එහෙම නැතු දිවට ඇන්නනම් ඇල්පෙනෙත් එකකින් ඒක ඇඹුල් කියලායි දැනෙන්න ඕනේ අපිට. නැත්තම් ඇල්පෙනෙත් තිත්තයි කියලායි දැනෙන්න වෙන්නේ. වෙන වේදනාවක් එන්න බෑ. දන් දිවට ඇන්නනම් ඇල්පෙනෙත්ෙන් දිවට වැදුනනම් දිවෙන් පුළුවන් රස දැනගන්නනේ. මේ ඇල්පෙනෙත් තිත්තයි කියලා තේරුණා නම්, ඇඹුලයි කියලා තේරුණා නම්, කහට රහයි කියලා තේරුණා නම්, පැණි රසයි කියලා තේරුණා නම්, අන්න ඒ ගැටීම තේරුම් අරගෙන තියෙන මොකෙන්ද? ජීවා විඥානේ. ගැවුනහා ඇන්නහම ඉන්න බැරි කැක්කුමක් ආවනම් ඒ දුක් වේදනාව ඇවිල්ලා තියෙන්නේ කාය විඥානේ. එහෙනම් ඒ තිබිලා තියෙන කයට ඇහිලා තියෙනවා මිසක දිවට නෙමෙයි ඇල්පෙනෙත් පාර වැදිලා තියෙන්නේ. එතකොට එහෙනම් දිව කියන එක හොඳට තේරුම් කරගන්න, දිව කියන එක රසට සාපේක්ෂව අවස්ථාවට උපදින ධර්මතාවයයි. ජීවහා ධාතු කියලා කියන්නේ ඒක. අන්න ඒ தත්ත්වයට අපේ මනස ගත්තොත් අපිට අපේ දිව දකින්න පුළුවන් ඒක. බෑ. ඒ කියන්නේ එතකොට තමයි මේ ශාසනයේ දර්ශනයට එන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. දැන් අද අපිට දිව කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දර්ශනයක් පේනවාද? ඉඳගත්ත්, හිටගත්ත්, නිදාගත්ත්, ඇවිද්දත්, නිදාගෙන හිටියත්, නැගිටලා හිටියත් මේ දිව කියන එක තියෙනවමයි. ඇහැ කියන එක තියෙනවමයි. නේද? ඉබේමයි අපි නිත්‍ය බව උඩයි හිටගෙන ඉන්නේ. ජීවිතය පවතින්නේ අනිත්‍යයි කියලා කියන්නේ, අනිත්‍යයි කියලා කියන්නේ ඒ දිව රසත් වින්දනන් ඒ රසයි දිවයි ඒ දෙක ගැටෙනකොට ගැටීම නිසා රස දැනෙනවා. දිවත් රසත් ඒ නිසා ඇතිවෙච්ච ස්පර්ශයත් ඔක්කොම ටික අනිත්‍ය වෙනවා. පෙර නොතිබීම ඉතුරු නැතුව නැති වෙනවා කියන දැනට එන්න ඕනේ. ඉතින් මම ඔය කිව්වේ බුදුහාමුදුරුව ඇහැ අනිදර්ශනයි, දකින්න බෑ, කන අනිදර්ශනයි, නාසය අනිදර්ශනයි, අනිදර්ශන කියන්නේ දකින්න බෑ, දිව අනිදර්ශනයි කියලා මේ පෙන්නන දහම පෙන්නන්නේ මේ අපි දකින මට්ටමින් හිතාගන්න එපා. එතකොට අපිට හිතේ මේ මොකද්ද මේ කියන්නේ කියලා. බුදුදහම බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ බුදුදහම දර්ශනයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දාර්ශනික පැත්තෙන් දැකලා මේක කියන්නේ ඇත්ත. ඒ කියන්නේ අපිට ඒ දර්ශනය හුරු නැති හින්දායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඉන්නේ හැකන දිවනාසේ ශරීරයේ මේ ඔක්කොම දකින්න පුළුවන් කියලා නිමිති අරගෙන තණ්හාව ඇති කරගන්න පුළුවන් මට්ටමේ. දැන් දිව කියන එක අර වගේ රසට දැනීම සමගම අවස්ථාවට නම් උපදින්නේ අපිට තණ්හාව කරන්න දිවක් හිටින්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ දිව කියන එකේ ජීවහා ධාතු කියන එකේ කෘත්‍ය දකින්ද දිව දකින්ද රසකට සාපේක්ෂව රසක් දැනුණා නම් ඒ දිව ඉපදිලා. දිව උපන්නොත් කොයි වෙලාවකවත් රසක් දැනෙනවමයි. දිව උපන්න බව තේරුම් ගන්න පුළුවන් රස දැනීමෙන්, රස දැනුණු බව තේරුම් ගන්න පුළුවන් දිව ඉපදීමෙන්. එතෙක් ආපහු එහෙම යන්නේ නැහැ. ඇහැ තියෙනවා කියන චක්කු ධාතු පෙනෙන ස්වභාවය, පෙනෙන ස්වභාවය කියන එක විද්‍යමාන වෙන්නේ පෙනෙන රූපය නිසායි. රූපයක් තියෙනවා කියන එක විද්‍යමාන වෙන්නේ ඇහැ නිසායි. ඒ දෙන්න අතහැරෙනකොට අය ඇහැ හෝ දිව දන්නේ, අපි ඇහැ හෝ රූප දන්නේ. නාසයත් එහෙමයි. දැන් ගඳ සුවඳ දැනෙන්න ඕනේ මොන විඥාණයටද? ඝාන විඥාණයට. එතකොට ඕගොල්ලන්ට මල් සුවඳක් හරි හඳුන් කූරු සුවඳක් හරි දුගඳක් හරි දැනුණා නම් දැනෙන්නේ ඝාන විඥාණයටනේ නේද? එතකොට ඝාන ආයතනයට ගැටුනොත් උපදින විඥානය මොකද්ද? ඝාන විඥානයනේ. නාසයට ගැටුනොත් ගන්ධය, නාසයට ගැටෙන්නත් පුළුවන් ගඳ විතරයි නේද? ඇල්පිනිත් අදාපි නහය කියන එකට ඇල්පිනිත් එකකින් යන්න මොකක් වෙයිද? ඝාන විඥානය උපදිනවා නම් මේ ඇල්පිනිත් සුවඳද දුගඳද කියන එක තමයි දැනෙන්න වෙන්නේ. එහෙම දැනෙන්නේ නැතුව කැක්කුමක් දැනෙනවා නම් ඒ කියන්නේ එහෙනම් ඇඳලා තියෙන කොහටද? කයට, නහය නෙමෙයි. එතකොට කොහේනම් අපි මෙච්චර කල් කියපු නහය? දැන් හැමදාම අපි නහයයි කියපු එක ඇල්පිනිට කියනලා බැලුවාම පේනවා මෙච්චර කල් නහය කියන තැන තියෙන කය. එහෙනම් දැන් මේ අහුණා නම් අහුණේ මොකද්ද? තද ගතියට කය. කෙනිත්තු කොනිත්තර වුණනම් බලන්න මේ ඝාන විඥානය කියලා කියන්නේ ගඳ සුවඳ විතරයි දැනගන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙන නාසය එහෙනම් දකින්න පුළුවන් එකක්ද? දකින්න බෑ. දැකලා තියනවාද? එහෙනම් දැන් අපිට නාසය කියලා සිහි වෙනකොට හොඳට තේරුම් ගන්න ඕනේ මෙන්න මේක තමයි කෙලෙසි අපි ගාව තියෙන ප්‍රපංච කියන එක. නාසයේ නොවුණු දෙයි අපිට මේ නාසය කියලා පේන්නේ. අපි නාසය කියලා රැවටලා ඉන්නේ මනෝමයෙන් පේන චිත්‍රයකට. ඊට පස්සේ දැන් කන ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කන අනිදර්ශනයි කියලා. කනට ඇහෙන්න ඕනේ මොනවද? ශබ්ද. එතකොට කනට කන නිසා උපදින විඥානෙට කියන්න වෙන්නේ මොකද්ද? සෝත විඥානය. සෝත විඥානයෙන් දැනගන්න පුළුවන් මොකද්ද? සද්ද. සැප දුක් එහෙම දැනගන්න පුළුවන්ද ඒකේ? බෑ. දැන් මේ කනට අපි කටුවකින් හරි අල්පෙනෙත් එකකින් යන්නොත් අද අපි කන කියන එකට අපිට මිහිරි හඬක් හුවා මිහිරි හඬක් දැනෙන්නේ නෑ. එහෙනම් කැක්කුම දැනෙන්නේ කාය විඥාණයට. කැක්කුමක් දැනෙන්න පුළුවන්ද මේ සෝත විඥාණයට? බෑ. එහෙනම් ඒ ඇල්පෙනිති පහර කටු පහර කියලා කියන්නේ ඒක ඇනිලා තියෙන්නේ කනටද කයටද? කයට. එතකොට ප්‍රශ්නේ කෝ කන කියන්නේ? දැන් මෙච්චර කාලයක් අපි කන කියපු එක නෙමෙයි කන බුදුදහමෙන් හඳුන්වන්නේ. ධාතු කියන්නේ ස්වභාව. ඒ